ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
අපි දැන් එහෙමනම් සූදානම් වෙන්නේ මේ ගෙවිල කිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව තොරතුරු වාර්තා කරන්නට. අපි දන්නවා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී වූ සතියක් පසු කළේ මේ ගෙවිලගිය සතිය විදිහට. හිටපු අගමැතිවරයා ඉලාසුනා, නව අගමැතිවරයෙක් පත් වුණා. නව අගමැතිවරයාගේ බහුතර බලය සම්බන්ධව තාමත් යම් කතාබහ තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දේශපාලන උද්ඝෝෂණ, මැර ප්‍රහාර, පුද්ගල ඝාතන, මේ වගේ නොයෙකුත් හැලහැප්පී මැද්දේ ගෙවිලා ගිය සතියක්. දැන් මේ වෙනකොට උත්සන්නව නැගුණු ඒ ගිනිජාලාව යම් ආකාරයකට මර්ධනය වෙලා තියෙන ආකාරය අපි දකින. හැබැයි අලුයට ගිනිපු පුරුසේ තවමත් ප්‍රශ්නය එහෙමම තියෙනවා. අපි බලමු පත්තුණු නව අගමැතිවරයා රනිල් වික්‍රමසිංහත් සමගින් කොහොමද දැන් මේ ආර්ථික කළමනාකරණය සිද්ධවන්නට නියමිත කියලා ලංකාවේ. තොරතුරු වාර්තා කරන්නට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන් සුබදාසනක් මනෝජ්.
අයිබෝවන් සුබදාසනක් දිලෘක්ෂි.
අපි මුලින්ම කතා බහ කරමුද නව අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ සම්බන්ධව මේ වෙනකොට දේශපාලන පක්ෂවල හැසිරීම කොහොමද කියලා. මොන වගේ ප්‍රතිචාරද ලැබෙමින් තියෙන්නේ අගමැතිවරයා සම්බන්ධව?
දිලෘක්ෂි, ලංකාවේ සමාජයේ යම් නිර්පාක්ෂික අරගලයක් ක්‍රියාත්මක වුණේ නිර්පාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්න. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා ඉවත් වීමත් එක්ක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඊළඟ බහුතර බලයක් තියෙන පක්ෂයේ විදිහට සමගි ජන බලවේගයට ආරාධනා කළත් ඔවුන් ඒ සඳහා සූදානම් නොවුණු අවස්ථාවක පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයෙක් පමණක් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය ධුරය බාරගත්තා. එතකොට එතනින් එහාට දේශපාලන පක්ෂවල ඇසිරීම කෙබඳුද කියලා බලනවා නම් සමගි ජන බලවේගය ඊට පස්සේ අවසාන මොහොතේ ඔවුනුත් අග්‍රාමාත්‍ය ධුරය බාර ගන්න සූදානම් බව කිව්වා අපි දන්නවා. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා විදිහට පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයාත් සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කළා. ඒත් එක්කම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අලුතෙන් පිහි කරන ආණ්ඩුව සමග එකතු වෙන්න සූදානම් කියලා කිව්වා. මේ අතරේ පක්ෂයක් විදිහට සමගි ජන බලවේගය මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයාට ඍජුව සහාය ලබා නොදීමේ ප්‍රතිපත්තියක ඉන්නවා. නමුත් මේ වෙලාවේ රට ආර්ථික වැටලා තියෙන අස්ථාවරත්වයෙන් තවදුරටත් අස්ථාවරත්වයට පත් කරන වැඩවලට සහාය නොදී යම් ආකාරයකින් පාර්ලිමේන්තුවේදී ඒ ක්‍රියාමාර්ගවලදී පමණක් සහයෝගය දෙන්න සමගි ජන බලවේගය තීරණය කරලා තියෙනවා ඔවුන් ආණ්ඩුවට ඍජුව සම්බන්ධ නොවී. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මතයත් එයමයි, ඔවුන් තමාත දුර බාර ගන්න සූදානමක් නැහැ. ඔවුනුත් විපක්ෂයේ කටයුතු කරන්න සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විදිහට පත්වීමට විරෝධය පළ කරමින් ඔවුන් කටයුතු කරමින් ඉන්නවා. දෙමළ ජාතික සන්ධානයත් දෙවැනි ස්ථාවර එකමයි කටයුතු කරන්නේ. අග්‍රාමාත්‍යවරයා සමග එකතු වෙලා ආණ්ඩුව යමාත්‍ය දුර බාර ගන්න සූදානම් නැහැ. යම් ක්‍රියාමාර්ගයකදී රට සම්බන්ධයෙන් ආර්ථිකමය වශයෙන් අර්බුදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්නත් ඔවුන් තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම ඊයේ දවසේ ආණ්ඩුවෙන් කලින්ම ඉවත් වුණු පක්ෂ 11, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු පක්ෂ 10, ඔවුන් කණ්ඩායම් දෙකක් විදිහට වෙන වෙනම සාකච්ඡා කරන්න අග්‍රාමාත්‍යවරයා සූදානමින් හිටියා. ඊයේ දවසේ විමල් වීරවංශ උදේගම්මන්පිල ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතහැරලා ඉතුරු පක්ෂ 10 සමාජිකයින් සමග රැස්වීමක් පවත්වන්න නියමිතව තිබුණා. අග්‍රාමාත්‍යවරයා ආරාධනා කළා. නමුත් ඒ පක්ෂ 10 එතකොට අග්‍රාමාත්‍යවරයාගේ නිල්ලීමක් කළා. ඒ පක්ෂ 10 රැස්වීමක් ඊයේ දවසේ තියෙනවා. ඒ රැස්වීමේදී ඔවුන් යම් තීරණයක් ගන්නම්, ඒ මත පදනම් වෙලා අග්‍රාමාත්‍යවරයාත් එක්ක කතා කරන්නම්, ඒකට අග්‍රාමාත්‍යවරයා වෙලාවක් දෙයි කියලා ඔවුන් වෙලාවක් ඉල්ලෝ. ඒ අනුව බොහෝ විට අද දවසේ ඒ රැස්වීමේ සාකච්ඡා පැවැත්වෙන්න නියමිතයි. නමුත් පක්ෂ 10 කණ්ඩායම මීට පෙර රැස්වීමක් තියලා තීරණය කරා ඔවුන් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නේ නැහැ, විපක්ෂයේ කටයුතු කරනවා. නමුත් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගවලදී රටට අයහපතක් නොවන ක්‍රියාවලදී සහයෝගය දෙනවා කියන කාරණේ කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වෙනමම සාකච්ඡා කරන්නයි තීරණය කළේ. ඊයේ දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත් අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවක් පැවැත්වෙන්න නියමිතව තිබුණා. ඊයේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමත් අවලංගු කරලා තිබුණා. ඒ අනුව ඒ රැස්වීමත් අද පැවැත්වෙයි කියලා විශ්වාස කරනවා. ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල ස්ථාවරය බැලුවොතින් ඔවුන් එවැනි ස්ථාවරයක තමයි මේ වෙන විට ඉන්නේ.
අපි මේ රනිල් වික්‍රමසිංහගේ බහුතර බලය පාර්ලිමේන්තුව තුළ තියෙන බහුතර බලය සම්බන්ධව කතා බහ කළොතින් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ දැන්? ඔහු අග්‍රාමාත්‍ය තනතුර භාරගත්තට පස්සේ මාධ්‍යවේදී ඔහුගෙන් මේ ප්‍රශ්නේ විමසා සිටි සෑම අවස්ථාවකදීම ඔහු කිව්වා ඔහු බහුතර බලය ඔහුට තියෙනවා කියලා. නමුත් කොතනින්ද කොහොමද කියන කතාව පිළිබඳව ඔහු පැහැදිලි කිරීමක් ඒ කිසිම තැනක සිදු කරනවා අපි දැක්කේ නැහැ. කොහොමද මේ බහුතර බලය සම්බන්ධව මේ අග්‍රාමාත්‍යවරයා වටා ගෙතමින් තියෙන මේ තොරතුරු?
දැන් අපි දැක්කා 3-2 බහුතරයක් තිබුණු ආණ්ඩුවක ශක්තිය තමයි පාර්ලිමේන්තුව ඇතුළේ බිඳ වැටුනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් විපක්ෂයට ගිහිල්ලා 3-2 බහුතර 110 දක්වා අඩු වෙනවා අපි දැක්කා. ඊට පස්සේ තවත් මන්ත්‍රීවරු 10 ස්වාධීන වීමක් පාර්ලිමේන්තුව තුළ අපි දැක්කා. කොහොමනක් මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධුරයෙන් ඉවත් වීමත් එක්ක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විපක්ෂයට ගිහිල්ලා අසුන් ගන්න සූදානමක් තියෙනවා කියලත් වාර්තා වුණා. ඇතැම් මන්ත්‍රීවරු ස්වාධීන වෙනවා. අපි දැක්ක ඊයේ ප්‍රේමනාත් සිද්දොලවත්ත මන්ත්‍රීවරයත්ව පාර්ලිමේන්තුව රැස් වෙන පළවෙනි දවසේ ඔහු ස්වාධීනව කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා කියලා. එතකොට ආණ්ඩුවෙන් ඉවත් වුණු හවුල් පක්ෂත් එක්ක එකතු වෙච්චි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ කීප දෙනෙක් අලුතින් පිහිටවන ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න සූදානමක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුත් ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙන්න සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තොරතුරු වාර්තා වුණා. දැන් ඊයේ දිනේ වෙනකොට බදුල්ල දිස්ත්‍රික්කේ නියෝජනය කරන චාමර සම්පත් දිසානායක මන්ත්‍රීවරයා කිව්වා ඍජුවම පක්ෂය තාම හරි තීරණයක් අරගෙන නැහැ. මොන තීරණයක් ගත්තත් මේ වෙලාවේ අග්‍රාමාත්‍යවරයා කළුද සුදුද කියලාවත් බලන්නේ නැහැ. තමන් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහාය දෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් වෙච්ච චාමර සම්පත් දසනායක බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා කිව්වා. එතකොට තව කණ්ඩායම් සමහර විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවත් එක්ක වෙන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ විට ආණ්ඩුවට සහාය පළ කිරීමේ තීරණයකට එන්නත් ඉඩ තියෙනවා කියලා මේ සාකච්ඡා වෙනවා. ඒකට හේතුව තමයි යම් ආකාරයකින් ආණ්ඩුවට සහාය නොදෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරොතින් ඔවුන්ගේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ගැලවිලා ආණ්ඩුවට එයි කියන විශ්වාසයත් එක්ක සමග ජන බලවේගෙත් මන්ත්‍රීවරු කීප දෙනෙක් ආණ්ඩුවට සම්බන්ධ වෙන සූදානමක් තියෙනවා කියලා කිව්වා. අපි දැක්කා මනුෂ්‍ය රණායක්කාර හරීන් ප්‍රනාන්දු, කබීර් හෂීම්, හර්ෂ ඩි සිල්වා, ඉරාන් වික්‍රමරත්න මේ වගේ අය ආණ්ඩුවට එකතු වෙලා කටයුතු කරයි කියලා. ඒ කියන්නේ ආණ්ඩුවට එකතුල කියන මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වය සම්බන්ධයෙන් බලලා පොදු වැඩ පිළිවෙලක් එක්ක කටයුතු කරයි කියලා විශ්වාසයක් තිබුණා. නමුත් දැන් පේන්න තියෙන තත්ත්වය අනුව ඔවුනුත් සමග ජන බලවේගයත් සමග දිගට වැඩ කරන්න සූදානම්. ඒ අතරේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සල්ලි වලට මන්ත්‍රීවරුන් ලබා ගැනීමේ වැඩ පිළිවෙලකුත් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා කියලා ඊයේ ප්‍රකාශයක් නිකුත් කරා. ඒ අනුව සමග ජන බලවේගය අලුත් අග්‍රාමාත්‍යවරයාට සහාය නොදීමේ තීරණයක ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාත් එක්ක පැවැත්වෙච්ච සාකච්ඡාවකදී ඒකමතිකව තීරණය කරලා තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යතාවය සහ ස්වාධීනත්වය රැකගනිමින් කටයුතු කරනවා කියලා පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහාය ලබා දෙමින්. ඉතින් ඕක තමයි පක්ෂ සම්බන්ධයෙන් කොයි විදිහටද පාර්ලිමේන්තුවේ බලතුලනයට කටයුතු කරන්න කියන එක සම්බන්ධයෙන් තියෙන ස්ථාවරය. නමුත් වෙන වෙනම මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට යාමේ සූදානමක් තියෙනවා මේ වෙලාවේ වාර්තා වෙන තොරතුරු වල ඇටියට. පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ තමයි ඒ පිළිබඳව අපිට නිසි ආකාරයෙන්ම දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ.
නියෝජ්‍ය කතානායක තනතුර පත්කර ගැනීම හා සම්බන්ධවත් දැන් ඔය එක් එක් පක්ෂවල තියෙන මතය සහ ආණ්ඩුවට මේ අන්තර්වාර ආණ්ඩුවට කොයි ආකාරයෙන් සහයෝගය ලබා දෙනවද කියන කාරණය පිළිබඳව හොඳට තක්සේරුවක් ලබා ගැනීමේ අවස්ථාවක් විදිහට අපිට දකින්නට පුළුවන්. දැන් මේ වෙනකොට අපි දන්නවා මේ නියෝජ්‍ය කතානායක තනතුරට රංජිත් සියඹලා පිටිය මහතා වැඩි ඡන්දයෙන් පත් කරගත්තත් ඔහු යලිත් ඉල්ලා අස්වි මහරහා ඒ තනතුර පුරප්පාඩු වෙලා තියෙනවා. මේ වෙනකොට සජබෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දෙදෙනෙක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් නියෝජ්‍ය කතානායක තනතුර පත්වීම හා සම්බන්ධව තියෙන වාතාවරණයේ කොහොමද මේ වෙනකොට? ඒ සඳහා ඡන්දයක් පවත්වන්නට නොබෝදිනකින්ම කටයුතු කරයිද? මොකද්ද තත්වය?
අන්න ඒක හොඳ අවස්ථාවක් වෙනවා මගේ දැන් දිලෘක්ෂී පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගන්න. ඡන්ද විමසීමකටම යන්න සිද්ධ වෙනවනේ. එතකොට දැන් පොදුජන පෙරමුණටත් බලා ගන්න පුළුවන්, රනිල් වික්‍රමසිංහ අලුත් අග්‍රාමාත්‍යවරයාට බලා ගන්නත් පුළුවන්, සමගි ජන බලවේගයට බලාගන්නත් පුළුවන් තමන් සමග ඉන්න මන්ත්‍රීවරු ප්‍රමාණය කොච්චරක්ද කියන එක. එතකොට දැන් ඔබ කිව්වා වගේ රංජිත් සේමලා පිටියේ මන්ත්‍රීවරයා නියෝජක කතානායකගෙන් ඉල්ලා අසුනා වූ ඉදිරිපත් වෙච්ච වෙලාවේ ඔහුට ඡන්ද 148ක් ලැබුණා. ඉමිතියාස් බාහිර්මා කර්මතුමාට ඡන්ද 65යි ලැබුණේ. ඒ ස්ථාවරයේද තාම පාර්ලිමේන්තුවේ ඒ තීරණයමද තාම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අරගන්නේ කියලා මේ ඡන්දය හරහා බලන්න පුළුවන්. මුලින් ඉමිතියාස් බාහිර්මා කර්මතුමාගේ නම යෝජනා කරනවා කියලා විපක්ෂයෙන් එහෙම නැත්නම් සමගි ජන බලවේගෙන් කියලා තිබුණත් මේ වෙලාවේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ නම යෝජනා කරන්න තීරණය වෙලා තියෙනවා. සමාජයේ නුත්‍යම් මතු කිරීම අහන්න ලැබුණා. නියෝජ්‍ය කතානායක දුරේ කාන්තාවකට දුන්නොත් හොඳයි කියලා. ඉතින් ඒකට යම් ප්‍රතිචාරයක් විදිහට වෙන්නත් පුළුවන්. රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය නියෝජ්‍ය කතානායක දුරේට පත් කරන්න දැන් සමගි ජන බලවේගයේ නමක් හැටියට යෝජනා කරන්න තීරණය කරලා තියෙනවා. ඉමිතියාස් බාකිර්මා කර මන්ත්‍රීවරයාගේ නම වෙනුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාව යෝජනා කරන්න තීරණය කරලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ බෙදීමක් තියෙනවා. දෙන්නෙක්ගේ නම් දෙකක් ඡන්දෙකට යන්න වෙනවා. පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වුණු මන්ත්‍රීවරුන් 10 දෙනාත් ඊයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තිබුණා. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට නොගිහින් බෙදීමකට නොගිහින් කතා කරලා එක නමකින් ඒකමතික තීරණයකින් නියෝජ්‍ය කතානායකවරයා තීරණ පත් කරගන්නේ. එහෙම නැතුනොත් ඔවුන් හිතට එකඟව තීරණයක් ගන්නවා කියලා තිබුණා. හැබැයි මේ තීරණය කොයි පැත්තටද නැඹුරු වෙන්නේ කියලා තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය බලය බලනවා නම් නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්දය හොඳ අවස්ථාවක්. නමුත් ඇතැම් කණ්ඩායම් බලපෑම් කරනවා මේ වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුලේ බෙදීමකට නොගිහින් ඒකමතික තීරණයකින් නියෝජ්‍ය කතානායකවරයා තෝරගන්න කියලා. ඉතින් ඒකත් හොඳ අවස්ථාවක් පාර්ලිමේන්තුවේ ශක්තිය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට කොතරම්ද කියලා උරගා බලන අවස්ථාවක් හැටියට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික වාතාවරණය කතාබහ කරමින් ඉන්න අපේ මේ සාකච්ඡාවට මම මේ ළඟට එකතු කරගන්නට කැමති පත්වන්නට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ එක් එක් පක්ෂ සඳහා කොහොමද කැබිනට් එක සකස් වෙන්නට නියමිත කියලා. මොනමන පක්ෂවලට කොයි කොයි මන්ත්‍රීවරුන්ද කොපමණ සංඛ්‍යාවකින්ද කැබිනට් එක පත්වන්නට නියමිත. කැබිනට් එකේ සමස්ත සංඛ්‍යාව කොයි විදිහටද තීරණය වෙලා තියෙන්නේ. මේ ආදී කරුණු ගත්තහම මොනවද අපිට මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන තොරතුරු? ඒ වගේම අපි දන්නවා කැබිනට් පත්වීම් කිහිපයකුත් සිද්ධ කළා. මේ සම්බන්ධව සමස්ත වාර්තාවක් ඔබෙන් අපි මීළඟට බලාපොරොත්තු වෙනවා මනෝජ්.
ඔව්, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් 18 දෙනෙක් පමණ කැබිනට් අමාත්‍යවරුන් බවට පත් කරලා උපරිමය ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු 20කට සීමා කරමින් කැබිනට් මණ්ඩලය පත් කරන්න තමයි දැනට නියමිත වෙලා තියෙන්නේ. මේ කටයුතු ඉතා ඉක්මනින් සිදු වන බවක් පේන්න තියෙනවා. රටේ තියෙන ආර්ථික සහ දේශපාලන අස්ථාවරත්වයට පිළියමෙදීමට අපිට කලින් ආරංචි වුණු ආකාරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ශවයට කැබිනට් අමාත්‍යවරු 8ක්, සමගි ජන බලවේගයේ කැබිනට් අමාත්‍ය දුර 5ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ස්වාධීන වුණු මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය දුර 5ක් වශයෙන් 18 වෙන් වෙයි කියලා සාකච්ඡා වුණා. දැන් සජබය සූදානමක් නැහැ අමාත්‍ය දුර බාර ගන්න. බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් මේ සම්බන්ධයෙන් අවසාන තීරණය අද බොහෝ විට සඳහන් කරයි. ස්වාධීන මන්ත්‍රීවරුන් දැනට තීරණයක් අරගෙන නැහැ අමාත්‍ය දුර බාර ගන්න. ඒ වුණොත් බොහෝ විට පොහොට්ටුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු අමාත්‍යවරු බවට පත් වුණු කැබිනට් මණ්ඩලයක් සකස් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. දැන් අමාත්‍යවරු 4 දිනක් පත් කරානේ. ඒ අතරින් අපි දැක්ක රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයා විදිහට දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා පත් වුණා. මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ කටයුතු ඇමතිවරයා, මහජන ආරක්ෂක සංචාරක අමාත්‍යවරයා ප්‍රසන්න රණතුංග, විදුලි බලහා බලශක්ති අමාත්‍යවරයා කංචන විජේසේකර. ඊට අමතරව ආණ්ඩුවෙන් ඉවත් වෙලා ස්වාධීන වුණු මන්ත්‍රීවරු 2 දෙනෙකුට අමාත්‍ය දුර ලබා දෙන්න සූදානම් කියලා වාර්තා වෙනවා. සුසිල් ප්‍රේමජයන්ත් අධ්‍යාපන සහ අනුර ප්‍රියදර්ශන යාපා කෘෂිකර්ම වශයෙන් ඔවුන් ඊයේ දවසේ දිවුරුම් දෙන්න නියමිතව තිබුණත් ඒ දිවුරුම් දීම සිද්ධ වුණේ නැහැ. දැනට පත් කරපු අමාත්‍යවරුන්ගෙන් ඊයේ දවසේ සභානායකවරයා විදියට හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට හිටපු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පත් වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ අනුව තමයි කැබිනට් මණ්ඩලය සකස් වෙන්න සූදානම.
පසුගිය සිකුරාදා ආණ්ඩු පක්ෂ රැස්වීම ටිකක් උණුසුම්කාරී වාතාවරණයක් අරගත්තා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. ජනාධිපතිවරයා එතනට පැමිණලා හිටපු ආණ්ඩු පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්න නැතුව වෙනත් ප්‍රශ්න පිළිබඳව අවධානයෙන් සිටිය වගටත් එතකොට ඔය දේපල ගිනි ගැනීම් වලට හසු වෙලා හිටපු මන්ත්‍රීවරුන් සම්බන්ධව යම් කිසිවක් සාකච්ඡා නොකළ වගටත් තොරතුරු වාර්තා වෙනවා. අතරතුරේදී ඒ සම්බන්ධව යම් කෝපයකින් හිටිය කියලාත් වාර්තා වෙනවා මේ මන්ත්‍රීවරුන්. එහෙම බැලුවහම මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී රැස්වීමේදී සිදුවුණු කතාබහ පිළිබඳව ටිකක් අවධානය යොමු කිරීමත් වැදගත් වෙනවා. හයිලයිට්ස් විදිහට වඩාත්ම වැදගත් කාරණා විදිහට වාර්තාවන තොරතුරු කිහිපය කෙරෙහි මගේ අවධානය යොමු කරන්න කැමති ඊළඟට මනෝජ්.
ඔව්, විශේෂයෙන්ම මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවට පොලිස් ප්‍රතිවරයත් ඇවිල්ලා හිටියා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂපතිතුම ඇවිල්ලා හිටියේ නෑ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඒ වගේ කීප දෙනෙක් මේ රැස්වීමට සහභාගී වෙලා තිබුණේ නෑ. මහාචාර්ය චරිත හේවත් මේ කණ්ඩායම් සනහන් කරලා තිබුණා මේ ඔවුන්ට පැමිණීමේ අපහසුතාව පිළිබඳව. ඒ හැරුණුකොට පැමිණුණු මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම මේ පොලිස්පතිවරයා ඉදිරියේ පොලිස්පතිවරයාට ඉල්ලාස් වෙන්න කියන ඉල්ලීම කරලා තිබුණා. වෛද්‍ය රමේෂ් පතිරණ චෝදනාත්මකව කතා කරලා තිබුණා මේ ප්‍රහාර වළක්ව ගන්න යම් ආකාරයකින් උත්සාහ කරන්න, එමන් නැත්නම් මේ කණ්ඩායම් මර්ධනය කරන්න පොලිස්පතිවරයා නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා. මහාචාර්ය චන්න ජයසුමන හිටපු අමාත්‍යවරයා පොලිස්පතිවරයා ඉල්ලා අසු යුතුයි කියන කාරණය කියලා තිබුණා. එතකොට මන්ත්‍රීවරු යම් ආකාරයකින් අත්වල සන්නාද දෙමින් බැනවදිමින් චෝදනා කරමින් පොලිස්පතිවරයාව දැඩි ලෙස මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එම නැත්තම් ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු රැස් වෙච්ච අවස්ථාවේදී කටයුතු කළායි කියලා වාර්තා වෙනවා. පොලිස්පතිවරයා සනහන් කරලා තියෙනවා ඉතා කෙටි කාලයක් ඇතුලේ, සති දෙකක් වගේ කාලයක් ඇතුලේ මේ අය වත්අඩංගුවට ගන්න කටයුතු කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි පොලිස්පතිවරයාත් සනහන් කරලා තියෙනවා මීට මාස 3ක වගේ කාලයක් ඉඳලා තමයි Taman කියන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වෙවි කියලා. නමුත් ඇති වුණු තත්ත්වයේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න සූදානම්ින් ඉන්නවා කියලා සනහන් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු අතරින් අලි සබ්රි මන්ත්‍රීවරයාත් සනහන් කරලා තියෙනවා ඔවුන් මේ ඇති වෙලා තියෙන ජීවිත තර්ජන හමුවේ තන් තුනක තමයි බිරිඳ දරුවා සහ තමන් ජීවත් වෙන්නේ. ඒ තරම් ජීවිත තර්ජන එල්ල වුණු තත්වයක්. නමුත් තමන් නිසි ආකාරයෙන් බදු ගෙවමින් ජනතාවට සේවයක් කරන්න ආපු අවස්ථාවේ මෙවැනි දේවල් සිද්ධ වීම අනුමත කරලා නැහැ. අවසාන වශයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පක්ෂයක් විදිහට ඒකමතිකව තීරණය කරලා තියෙනවා තමන්ගේ පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් අග්‍රාමාත්‍ය රයිල් වික්‍රමසිංහ මහත්මයාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විදිහට ආණ්ඩුව කරගෙන යන්න සහයෝගය ලබා දෙන්න.
මේ දේශපාලන තොරතුරු වලට ටිකක් පරිබාහිරව වන වෙනත් කාරණාවක් කෙරෙහි මගේ අවධානය යොමු කරන්න කැමතියි. හැබැයි මේකට දේශපාලන පක්ෂ සහ පුද්ගලයනුත් විවිධ ස්වරූපෙන් සම්බන්ධ වෙනවා මේ කතාබහට. අපි දන්නවා මේ 18 වෙනිදා මැයි 18-19 කියන දින දෙක විශේෂයි. ශ්‍රී ලංකාවේ වසර 28ක් පවති සිවිල් යුද්ධේ නිමාවට පත් කිරීමින් යුද විරු සැමරුම යෙදෙන දවස මැයි 18 කියලා කියන්නේ. මැයි 18 LTTE ප්‍රහාරයක් එල්ලවන්නට නියමිතයි කියලා ඉන්දීය ඔත්තු සේවා මගින් ශ්‍රී ලංකාවට දැනුම් දීලා තියෙනවා කියන වාර්තාවක් සම්බන්ධව යම් අවධානයක් යොමු වෙනවා. මේක ඉන්දීය මාධ්‍ය තුලත් විශේෂිත අවධානයක් යොමු වෙලා තියෙනවා. අපි දැක්ක මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ තියෙන අවධානය, ආරක්ෂකාංශ මේ සම්බන්ධව තියෙන අවධානය, දේශපාලන පක්ෂ මොනවද කියන්නේ, රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධව මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න යන්නේ, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ පිළිබඳව තියෙන සමස්ත තොරතුරු ඊළඟට මම ඔබෙන් විමසා දැනගන්නට කැමතියි මනෝජ්.
ඔදලුක්ෂි, මේ මාසේ 13 වෙනිදා ද හින්දු පුවත්පත පළ කරපු වාර්තාවක් ඔස්සේ තමයි මේ අලුත් පැන නැගීම සිද්ධ වුණේ. මේ මාසේ 18 වෙනිදා ලංකාවට යම් ආකාරයෙන් LTTE සංවිධානයේ ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් කියලා රට යම් කිසි විදිහකට දේශපාලන සහ ආර්ථික වශයෙන් අස්ථාවර වෙලා තියෙන වෙලාවක තමිල්නාඩුව ප්‍රමුඛ දකුණු ඉන්දියාවේ සූදානම් වෙන කණ්ඩායම් විසින් මේ ප්‍රහාරය දියත් කරන්න සූදානම්. කිලෝමීටර 10,000ක විතර මුහුදු සීමාවක පැතිරුණු ප්‍රදේශයක දිවර ඉන්නතුළු කණ්ඩායම් පවා දැනුවත් කරලා තියෙනවා. ගැඹුරු මුහුදේ සැක කටයුතු තැන් තිබුණොත්, සැක කටයුතු පුද්ගලයෝ හිටියොත් ඔවුන් පිළිබඳව වාර්තා කරන්න කියලා. එතරම් තමිල්නාඩු සූදානම් කියන ප්‍රවෘත්තියක් තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාව පැත්තෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්දීය බුද්ධ්‍යාංශ වලින් ලංකාවේ බුද්ධ්‍යාංශ විමසීමක් කරලා තියෙනවා මේ තොරතුර ගැන. එතකොට ඔවුන් මේක සඳහන් කරලා තියෙන මේ සාමාන්‍ය සිද්ධියක් විදිහට, නමුත් ඉදිරි දිනවලදී ඒ සම්බන්ධයෙන් විමර්ශන කරලා තොරතුරු හොයා බලලා යම් තොරතුරක් තිබුණොත් ඒ පිළිබඳව ලංකාවට වාර්තා කරනවා කියලා කියලා තියෙනවා. දැන් ආරක්ෂකංශ මේ වෙලාවේ ඒ පිළිබඳව මේ ප්‍රහාරය පිළිබඳව ඉන්දියාව සමග එකතු වෙලා සොයා බලන්න ලංකාවේ රටපුර ආරක්ෂාව තහවුරු කරන්නත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියලා ආරක්ෂක අමාත්‍යාංශය ඒ දවසේ නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. දේශපාලන පක්ෂ විමසීමක් කරනවා මොකද්ද මේ උත්සාහය කියලා. දෙමළ පක්ෂ විමසලා තිබුණා. අපි දැක්ක උදාහරණයක් විදිහට රාසමාණික මන්ත්‍රීවරයා ට්විටර් සටහනක් තබමින් කියලා තිනවා වෙල්ලමුල්ලි වයිකල් වල සිද්ධ වෙන සැමරුම් නවත්වන්න යම් බයක් ඇති කරන්න ගත්තු ක්‍රියාමාර්ගයක්ද මේක කියලා. ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් අපි දැක්කා රට ඇතුලේ යම් අස්ථාවරත්වයක් එහෙම නැත්නම් ආරක්ෂක අවධානමක් තියෙනවා කියලා සනාන් කරලා නැවතත් රාජපක්ෂ වරුන් තමන්ගේ මතුවීමක් පෙන්වන්නද මේ උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් හදිසි නීතිය සාධාරණීකරණය කරන්නද උත්සාහ කරන්නේ කියලා වාර්තා කරලා තිබුණා. ඒත් එක්කම අපි දැක්කා NDTV රූපවාහිනිය වෙබ් අඩවිය සනාන් කරලා තියෙනවා හින්දු පුවත්පතේ මේ ප්‍රවෘත්තිය වාර්තා කරපු මාධ්‍යවේදියාට රාජපක්ෂවරු මුදල් ගෙවලා අවසාන තුරුම්පුවක් හැටියට පළ කරපු ප්‍රවෘත්තියක් මේ ප්‍රවෘත්තිය කියලාත් වාර්තා කරලා තියෙනවා. කොමුණක් මේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඊයේ මාධ්‍ය නිවේදනයක් වගේ දරුවත් කරපු ආකාරයට ආරක්ෂක අංශ රට ඇතුලේ යම් ආරක්ෂක තහවුරුවක් වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. රටේ ආරක්ෂාව තහවුරු කරන්න ඉන්දියා බුද්ධි අංශ වලින් විමසලා තියෙනවා. ඔවුනුත් වාර්තා කරලා තියෙනවා. එවැනි තොරතුරක යාවත් කාලීන තොරතුරු තිබුණොත් ශ්‍රී ලංකාව දැනුවත් කරන්න. ඒක තමයි මේ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙලාවේ මතුවෙන සහ එක්කාසු වුණු ප්‍රවෘත්තියේ ස්වභාවය.
ඔව්, අපිට ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක කතා බහ කළ හැකි ප්‍රධානතම කාරණා පිළිබඳවයි අපේ අවධානය අදත් යොමුනේ. මේ තොරතුරු වාර්තා කරන්නට ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී මනෝජ් උදටියාවලට අපේ ස්තුතිය පළ කර සිටිනවා. බොහොම ස්තුතියි මනෝජ්, අපි ලබන සතියේ සඳුදා යළිත් හමු වෙමු. ආයිබෝවන්.
ස්තුතියි දිල්රුක්ෂේ. ආයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.